අවතණ්හාව හේතුයෙන් යලි ප්‍රතිසන්දිසිතක් ජනිත වෙනවා. ඒ ජනිත වෙන ප්‍රතිසන්දිසිත කවර තැනක ජනිත වෙනවාද, කවර භවයක එල්බ ගන්නවාද කියන කාරණේ තීරණය වෙන්නේ කත පුඤ්ඤතා කරන ලද පින් බලය හෝ එහෙම නැත්නම් කරන ලද අකුසල කර්ම විපාක හේතු කොට. තන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මංගල කාරණයක් වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති බව තමයි මංගල කාරණයක් වෙන්නේ. දැන් මංගල සූත්‍රයේදී මෙලෝ පරලෝ અભිවෘද්ධියට හේතු වෙන කරුණුනේ දක්වන්නේ. එතකොට අකුසල කර්මයක් ඉදිරිපත් වුනොත් ඒ භව තණ්හාවෙන් ඒතනත්තා එල්බ ගන්නෙ තිරිසන් ලෝකයක, പ്രേත ලෝකයක, අසුර ලෝකයක, නිරයක එහෙම තමයි එල්බ ගන්නෙ. එය මෙලෝ පරලෝ અભිවෘද්ධියට හේතු වෙන්නේ නැහැ. එහෙමනම් කරන ලද කුසල බලය, පුණ්‍ය ශක්තිය තමයි මරණාසන්න මොහොතේ අර භව තණ්හාවත් සමග මිශ්‍ර වෙලා යහපත් වූ ආත්ම භාවයක ජනිත වෙන්නට උපකාර කරන්නේ. භවෙහි ඉපදීම යෝග්‍ය කාරණයක් නෙවෙයි. භවෙහි ඉපදීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. නමුත් භවය නිරුද්ධ කිරීම සඳහා අපට යහපත් භවයක ඉපදීම උපකාර කරගන්නට පුළුවන්. යහපත් භවයක උපදින්නේ නැතිව, සුගතියක උපදින්නේ නැතිව අපි දුගතියක උපන්නොත් එහෙම ඒ උත්පත්තියේ ආත්ම භාවය අපට කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන්නේ නැහැ. පසුබිම හදන්නේ නැහැ. ඒ නිසා භවයේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් වර්ණනා කරන්නේ නැහැ. නමුත් නිවන් දකින තෙක් දුගතිය උපදිනවට වඩා සුගතිය ඉපදීම මංගල කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේවා පටලවා ගන්න නැතුව අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. මංගල කාරණයක් කියූ පමණින් ඒ නිවන පමණක් නෙමෙයි. ඒ නිවන් දැකීම සඳහා උපකාර වෙන ලෞකික කාරණත් බුදුරජාණන් වහන්සේ මංගල කරුණු හැටියට දේශනා කරනවා. එයිද? ඒවා විමුක්ති මගට ප්‍රධාන සාධක වෙන නිසා. එතකොට අපි සසරේ කරන ලද කුසල බලය නිසා, පුණ්‍ය බලය නිසා තමයි මේ යහපත් වූ ප්‍රතිසන්දියක් මනුෂ්‍යාත්ම භාවයක ලැබිලා තියෙන්නේ. එමනම් කුසලෙහි විපාකය හෝ අකුසලෙහි විපාකය දෙආකාරයකින් විපාක දෙනවා. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ප්‍රතිසන්දි විපාකය කියන්නේ උත්පත්තියට හේතු වෙනෝ අභිනව ආත්ම භාවයක පළමු සිත ඇති කරන්නට උපකාර වෙනෝ. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුණු තැන ඉඳලා මරණයටපත් වෙනකන් විපාකත්වයට පැමිණෙන්නට සමත්. ඒක තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. දැන් අපි පෙර සසරේ කරන ලද කුසලයක් මේ යන මොහොතේ සිහිපත් වුණු නිසා අපි මනුෂ්‍ය ලෝකයක ප්‍රතිසන්දිය ලැබුවා. එමනම් අපට මේ ප්‍රතිසන්දි සිත ඇති වෙන්නට පුබ්බේච කත පුඤ්ඤතා කරන ලද පුණ්‍ය මහිමයක් තමයි සහාය වෙලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිසන්දිය හැමෝටම මනුෂ්‍ය ලෝකේ ඉපදුණු පමණට හැමෝටම එක විදිහට ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න සියලුම මිනිස්සෙන් උත්පත්ති අනුව කොටස් තුනකට බෙදන්නට පුළුවන්. ඒ කවර ආකාරයෙන්ද? ත්‍රි හේතුක ප්‍රතිසන්දි, ද්වි හේතුක ප්‍රතිසන්දි සහ අ හේතුක ප්‍රතිසන්දි වශයෙන්. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න දැනට ජීවත් වෙන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු සහ අවශේෂ තනතුරු තානාන්තර කුමකින් ගත්තා වුණත් ඒ සියලුම දෙනා ඔය කොටස් තුනට අන්තර්ගත වෙන ඔයින් පරිබාහිර වූ පුද්ගලයෝ ඇත්තේ නැහැ. සියලුම මනුෂ්‍ය සංහතිය, මනුෂ්‍ය ලෝකේ ඉපදලා ඉන්න සියලුම මිනිසුන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දි, ද්වි හේතුක ප්‍රතිසන්දි සහ අ හේතුක ප්‍රතිසන්දි වශයෙන්. එතකොට මේ ප්‍රතිසන්දි තුනම ලබලා තියෙන්නේ කුසල විපාක වශයෙන්. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ උපදින්නේ කුසල විපාකයෙන් කියලා පොදුවේ විවාහාර කරනවා. හැබැයි කුසල විපාකයෙන් උපන්නට කුසලය විවිධාකාර. ඒ විවිධත්වය ඇති වෙන්නේ කුසලයට යෙදෙන හේතු අනුව. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කුසල හේතු, කුසල මූලයන් තුනක් පවතිනවා. ඒ කුසල මූලයන් තුනෙන්ම යුක්තව සිදු කරගත්තා වූ කුසලයකින් අපි උත්පත්ති ලැබුවොත් ඒ උත්පත්තිය හඳුන්වනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. එහි තියෙන විශේෂත්වය තමයි ඥාන සංප්‍රයුක්ත බව. ඒ කියන්නේ අමෝහයත් යෙදිලා තියෙනවා. ප්‍රඥාව යෙදිලා තියෙනවා. ඒ ප්‍රඥාව යෙදුණු කුසල් සිතකින් නම් අපි උත්පත්තිය ලබන්නේ. ඒ තනත්තාගේ උත්පත්ති සිතේම ප්‍රඥාව තියෙනවා. ඒ උත්පත්ති සිතේම ප්‍රඥාව යෙදුණු, එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබූ කෙනෙකුට පමණයි ඒ ආත්ම භාවයේ තුල උත්සාහ කළොත් සසර පාරමිතා පිරීලා තියෙනවනම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා තියෙනවනම් මේ ජීවිතයේ උත්සාහයක් තියෙනවනම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයකට තමයි ධාන, අභිඥා, මාර්ගඵල ඒ භවය තුල උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සසරේ පාරමිතා පිරීලා තිබුණත් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තිබුණත් මේ ජීවිතේ උත්සාහ කරන්නේ නැතිනම් ඒ තැනැත්තාට ධාන අභිඥා මාර්ගඵල උපදවන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ ජීවිතේ උත්සාහ කළොත් ඒවා උපදවන්නට පුළුවන් වෙනවා. අර සාංසාරික සුදුසුකම තියෙනවා නම් කාටද? ත්‍රි හේතුක උත්පත්තියක් ලැබූ කෙනෙක්. ඊළඟට දෙවැනි පිරිස තමයි ද්වි හේතුක ප්‍රතිසන්දිකෙන්. ද්වි හේතුක කියලා කියන්නේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක ඉදලා තියෙනවා. අමෝහය හෙවත් ප්‍රඥාව ඉදලා නැහැ. ତොර ප්‍රඥාව ඉදලා නැති නිසා ඒ තනත්තාගේ උත්පත්ති සිතේ ප්‍රඥාව නැහැ. අලෝභ අද්වේෂය ඉදලා තියෙනවා. දැන් ඉබඳු තැනැත්තෙකුට මනුෂ්‍ය ලෝකයේ තුල විවිධ හැකියාවන් ඇති කරගන්නට පුළුවන්. දැනුගත්කම් ඇති කරගන්න, රැකී රක්ෂා කරන්න, ව්‍යාපාර කරන්න, විවිධ කෞශල්‍යයන් ඇති කරගන්න පුළුවන්. හැබැයි සසරේ පාරමිතා වැඩිලා තිබුණත්, බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙලා තිබුණත්, මේ ජීවිතයේ උත්සාහ කළත්, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේ සියල්ලක් සම්පූර්ණ වුණත්, ඒ තැනැත්තාට ඒ භවය තුල ධානයක්වත් අභිඥාවක්වත් මාර්ගඵලයක්වත් උපදවන්නට පුළුවන් කමක් නැහැ. අර අවශේෂ කර්ම සියල්ල සම්පූර්ණ වුණා. ඒතරත්තාට මේ භවයේ තුල ධාන, අවිඥා, මාර්ගඵල කියන මේ උත්තරී මනුෂ්‍ය ධර්ම අවදි කරන්නට බෑ. ඒවා මතු කරන්නට බෑ. කොහොමද? නිසාද? උත්පත්ති සිතේ ප්‍රඥාව නැති නිසා. අනිත් හැම දෙයක්ම කරන්නට පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් හැටියට මෙලොව અભිවෘද්ධිය සඳහා කරන කියන බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම එතනත්තාන්ට ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරගන්නත් පුළුවන්. අභිනවයෙන් කරන කුසල්, අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් ජනිත කරගෙන ත්‍රි හේතුක කුසල් හැටියට කුසල් කරන්න බාධාවක් නැහැ. හැබැයි උත්පත්තිය ලැබලා තියෙන මූල සිත, ප්‍රධාන සිත, ප්‍රතිසන්දි සිත, එහෙම නැත්නම් මනෝ ద్వාරය හැටියට, භවාංග සිත හැටියට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිසන්දි සිතමයි. ඒ නිසා එතනත්තාගේ මානසික මූලයෙහි, එහෙම නැත්නම් මානසික පදනම මත අර තීක්ෂණ බව නැති නිසා උත්තරී මනුෂ්‍ය ධර්ම අවදි කරන්නට ඒබඳු මූලයකින් පුළුවන් කමක් නැහැ. ඒ තමයි මනුෂ්‍ය ලෝකයේ කුසල බලයෙන් ලබන දෙවන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අහේතුක ප්‍රතිසන්දි. අහේතුක ප්‍රතිසන්දියයි කියලා කියන්නේ ඒ පුද්ගලයා කුසලයකින් තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි ඒ කුසලය සිද්ධ කරනකොට අහේතුක කුසල් කියලා ඒවා නැහැ. තියෙන්නේ ද්වි හේතුක හෝ ත්‍රි හේතුක කුසල් පමණයි. ඒ කියන්නේ සෑම කුසල් සිතකම අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ කුසල මූලයන් දෙක නැති කුසල් නැහැ. ඒ කියන්නේ අභිධර්මයේ පැහැදිලි කරනවා අලෝභ අද්වේෂ කියලා කියන්නේ සෝභන සාධාරණ චෛතසික දෙක. සෝභන කියලා කියන්නේ කුසල් සිත්වලට, සෝභන සාධාරණ කියන්නේ සියලුම කුසල් සිත්වලට සාධාරණයි, පොදුයි. අලෝභ අද්වේෂ කියන්නේ චෛතසික දෙක. එතකොට කුසල් සිතක් වේ නම් අනිවාර්යෙන් එතන අලෝභ අද්වේෂ දෙක තියෙනවමයි. අමෝහය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. අමෝහය තිබුණොත් තමයි ඒක ත්‍රි හේතුක කුසලයක් වෙන්නේ. එහෙම නැත්නම් හැම කුසලයක්ම ද්වි හේතුකයි. ඒක හේතුක කුසලුත් නැහැ, අහේතුක කුසලුත් නැහැ. එහෙනම් මොකද්ද මේ අහේතුක ප්‍රතිසන්දිය කියන්නේ? අර ද්වි හේතුක කුසලයක් සිදු කළා වුණාට ඒතනත්තාගේ ඒ කුසල් සිතේ යෙදෙන අලෝභ අද්වේෂ චෛතසික දෙක වඩා දුර්වල නම්, බොහොම දුර්වල මට්ටමින් නම් ඒ අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක යෙදිලා තියෙනවා. ඒ දෙක නොයේදී කුසල් සිත් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ දෙක ඉතාම දුර්වල මට්ටමින් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහේ ඉතාම දුර්වල වූ ද්විහේතුක කුසලයක් විපාක ඇති කරනකොට අහේතුක විපාක ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. අහේතුක විපාක කියන්නේ විපාක සිතේ අලෝභයත් නැහැ, අද්වේෂයත් නැහැ, අමෝහයත් නැහැ. එතකොට කුසල් සිතේ අලෝභ අද්වේෂ තියෙනවා. තිබුණා වුණාට ඒවා දුර්වලයි. දුර්වල නිසා විපාක සිතට ඒවා බලපවත්වන්නට තරම් ශක්තිය නැහැ. ඒ නිසා එතනත්තාගේ උත්පත්ති සිත කුසල් සිතක් තමයි, කුසල විපාකයක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒ කුසල විපාකය අහේතුක විපාක කුසල විපාකයක් තමයි ඇති කරන්නේ. එබඳු උත්පත්තියක් ලැබූ කෙනෙකුට ඒ ජීවිතය තුළ දැනුගත්කම් හැකියාවන් දියුණු කරගන්නටත් ප්‍රබල බාධකයක් ඇති වෙනවා. එබඳු උත්පත්තීන් අපට බැලූ බැල්මටම හඳුනා ගන්නට පුළුවන්. අංග ප්‍රත්‍යංග විපරීතව, ඒතනත්තාගේ බුද්ධිය විපරීතව, මනෝභාවයන් විපරීතව කටයුතු කරන ආකාරය. ඒතකොට එබඳු අය තමයි අපි හඳුන්වාගන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැටියට. තොර ඒගොල්ලන්ට තමන්ගේ වැඩ ටිකවත් තමන්ට තනියෙන් කර කියා ගන්නට තරම් සමහරවිට ශක්තිය නැහැ. ඒ වගේම භාෂා කෞශල්‍ය ඇති කර ගන්නට ඒබඳු අයට බොහෝ විට හැකියාව අඩුයි. ඒ වගේම රැකී රක්ෂා ව්‍යාපාර ආදී කරන්නට යම්කිසි කෞශල්‍යක් දියුණු කර ගන්නට හැකියාව අඩුයි. හැම විටම අනුන්ගෙන් යැපෙන්නට වෙන මට්ටමේ දුර්වල ආත්ම භාවය. ඒ තමයි අහේතුක ප්‍රතිසන්දිකය. එතකොට මෙන්න මේ විදිහට මනුෂ්‍ය ලෝකයේ උපදින්නා වූ සියලු දෙනාම කුසල විපාකයක හැටියට තමයි උත්පත්ති ලබන්නේ. නමුත් ඒ ලබන්නා වූ කුසල විපාකය තුන් ආකාර වෙනවා. ත්‍රි හේතුක, ද්වි හේතුක, අහේතුක කියලා. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ උපදින්නා වූ සියලු මිනිස්සුන් ඔය කොටස් තුනට බෙදෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙන්, ද්වි හේතුක ප්‍රතිසන්දිකයෙන් සහ අහේතුක ප්‍රතිසන්දිකේ. හේතුක ප්‍රතිසන්දිකේන්ට ධානාභිඥා මාර්ගඵලත් ලබන්නට පුළුවන් අදාළ සාධක සහ වීර්‍ය තියෙනවනම්, ද්වි හේතුක ප්‍රතිසන්දිකයාට අදාළ සාධක සහ වීර්‍ය තිබුණා වුණත් ධානාභිඥා මාර්ගඵල ලබන්නට බෑ, ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්. අහේතුක ප්‍රතිසන්දිකයාට ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නටත් බාධා පැමිණෙනවා දුර්වල ආත්ම භාවයක් නිසා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙරකරන ලද කුසල් ඇති බව තමයි මංගල කාරණයක් වෙන්නේ. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් එබඳු කෙනෙකුට තමයි ඒ ජීවිතය තුළ යම්කිසි ධානයක්, අවිඥාවක්, මාර්ගඵලයක් ලැබීමේ භාග්‍ය තියෙන්නේ, කුසලයේ උත්කෘෂ්ඨ අවස්ථා. එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දියක ප්‍රතිසන්දියක් ලැබුවොත් ඒතනත්තාට මාර්ගඵල ලැබීම කෙසේ වෙතත් අඩුතරමින් පව්කම් වලින් වැළකීලා කුසල් දහම් කරගෙන නිර්වාණගාමිනී මාර්ගය තුල ගමන් කරන්නටවත් අඩුතරමින් පුළුවන්. ඒ මධ්‍යම මට්ටමින්වත් ඒ කුසල විපාකේ ලැබුවොත්. හැබැයි ඊටාම දුර්වල මට්ටමින් ඒ කුසල විපාකේ ලැබුවොත් මනුලව උත්පත්ති ලැබීම කියන සාධකය සම්පූර්ණ වුණාට ඒතනත්තාට නිර්වාණගාමිනී මාර්ගය සඳහා සහයෝගය නැහැ. හැබැයි ඒකත් මංගල කාරණයක් හැටියට හඳුනාගත යුතුයි. කුමක් නිසාද? තිරිසන් ලෝකේ උපන්නා නම්, പ്രേත ලෝකේ උපන්නා නම්, අසුර ලෝකේ උපන්නා නම්, නිරේ උපන්නා නම් ඒතනත්තාට බොහෝ දුක් පීඩාවන් විඳින්නට තියෙන අවස්ථාව, ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක. දැන් නිරේ උපන්නා නම් ඒතනත්තාට නිරේ නිරන්තරයෙන්ම නිරාදුක විඳින්නට සිද්ධ වෙනවා. උත්පත්ති විතරක් නෙමෙයි, ඉපදිලා ඒ ලෝකෙන් චුත වෙන තාක්කල් අපමණ දුක් විඳින්නට වෙනවා. ඉතින් ඒ දුක් පීඩාව මනුෂ්‍ය ලෝකේ අහේතුක උත්පත්තියක් ලැබුවා වුණත් අර නිරේ විඳිනවා විදිහේ, දුගතියේ විඳින විදිහේ බරපතල දුක් පීඩාවක්කට ලක් නොවි කටයුතු කිරීමේ අවකාශයක් සැලසෙනවා. හැබැයි එහෙමයි කියලා ඒ ආත්ම භාවය තුල විමුක්ති මාර්ගයට සහදායකත්වයක් ඇත්තේ නැහැ. ඒ නිසා කුසලය වුණත් උත්කෘෂ්ඨ මට්ටමින් ලැබුවොත් පමණයි, කුසල විපාකය උත්කෘෂ්ඨ මට්ටමින් ලැබුවොත් පමණයි එය මංගල කාරණයක් හැටියට ප්‍රබලව අපිට මෙලව පරලව අභිවෘද්ධිය සඳහා නිවන සඳහා සහදායක කරගන්නට පුළුවන් වේ. ඊළඟට කුසල කර්මයේ දෙවන විපාකය තමයි ප්‍රවෘත්ති විපාකය. ඔය දැන් අපි කතා කළේ ප්‍රතිසන්දි විපාකය ගැන. දෙවන විපාකය තමයි ප්‍රවෘත්ති විපාකය. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පසුව ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දි සිත ජනිත වීම තමයි ප්‍රතිසන්දි විපාකය කියන්නේ. ඒ ප්‍රතිසන්දි සිත ජනිත වුණු තැන ඉඳලා විඥාන පත්‍යා නාම රූපං. ඒ විඥානයේ හේතු කොටගෙන නාම රූප ධර්ම ක්‍රියාත්මක කරනවා. නාම රූප පත්‍යා සලායතන. සලායතන ක්‍රියාත්මක වෙනවා. දැන් ඒතනත්තාගේ නාම රූප ධර්ම කෙසේ ක්‍රියාත්මක වෙනවද? සලායතන හේවත් චක්කුසෝත ඝාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය හය තීව්‍රව ජනිත වෙනවද? ඒවැ යම් යම් විකෘතිතා ඇති වෙනවද? මේවා තීරණය වෙන්නේ ප්‍රවෘත්ති විපාක හැටියටයි. දැන් අර අහේතුක ප්‍රතිසන්දියක් ලැබපු තැනැත්තා උත්පත්ති සිත මනුලව ජනිත වුණා ප්‍රතිසන්දියක් හැටියට. හැබැයි එතනින් එහාට එතනත්තාගේ නාම රූප ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා ෂඩේන්ද්‍රියන් නිර්මාණය වෙනකොට, එහෙම නැත්නම් ෂඩේන්ද්‍රියන් සක්‍රිය වෙනකොට ඒවාහි විවිධ දුර්වලකම් ජනිත වෙනවා. ස්නායු පද්ධතියේ දුර්වලකම්, මොළයේ දුර්වලකම්, අංග ප්‍රත්‍යංගවල දුර්වලකම්. එතකොට ඒ ෂඩේන්ද්‍රියන්ගේම දුබලකම් මතුවෙනවා. ඇයිද? ඒ තැනැත්තාගේ කර්ම ශක්තිය ප්‍රබල නැති නිසා අර ප්‍රවෘත්ති විපාක හැටියට ප්‍රතිසන්දි සිත ඇති වූ තැන පටන් මරණය දක්වා එතනත්තාට දුර්වල වූ විපාක සමූහයක් විඳින්නට සිද්ධ වෙනවා. ප්‍රතිසන්දියත් දුර්වලයි, ප්‍රවෘත්ති විපාකත් දුර්වලයි. එතකොට ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාට ප්‍රතිසන්දිය ප්‍රබලයි. ඒ වගේම ප්‍රවෘත්ති විපාකත් එතනත්තාට ප්‍රබලව ලබන්නට පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මනුෂ්‍ය ලෝකයේ කියන්නේ කුසලය පමණක් විපාක දෙන තැනක් නෙමෙයි, කුසල් අකුසල් මිශ්‍රව විපාක දෙන තැනක්. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ ජනිත වූ තැනැත්තාට උත්පත්තිය කුසල් වුණාට, එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකය කුසල විපාකයක් වුණාට ප්‍රවෘත්ති විපාක කුසල් පමණක් නෙමෙයි විපාක දෙන්නේ, කුසල් අකුසල් දෙපසින්ම ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. තර කුසලමය ප්‍රවෘත්ති විපාක ලැබෙනකොට ඒ තැනැත්තාට ශක්තිමත් වූ ඉන්ද්‍රිය පද්ධතියක් ලැබෙනවා, හොඳ රූප ස්වභාවයක් ලැබෙනවා, ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් ලැබෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා, ඒ වගේම සත්පුරුෂ මෞපියෝ ලැබෙනවා, සත්පුරුෂ සහෝදර සහෝදරියන් ලැබෙනවා, ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්, කල්යාණ මිත්‍රයින් ලැබෙනවා, සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ලැබෙනවා, හොඳ ආහාර පාන ලැබෙනවා, දිගු කලක් ජීවත් වෙන්නට ලැබෙනවා, බාහිර කරදර උවදුරු අඩු වෙනවා, ඒ වගේම ආවාහ විවාහය සඳහා හොඳ බිරිඳක් හොඳ සැමියෙක් ලැබෙනවා, හොඳ දරු සම්පත් ලැබෙනවා, කරන කියන රැකී රක්ෂාදිය දියුණු කරගන්නට ශක්තිය ලැබෙනවා, දැනුගත්කම් හැකියාවන් ඇති කරගන්නට පසුබිම සැකසෙනවා. මේ විදිහට ජීවිතය සුවපත්ව පවත්වා ගන්නට අවශ්‍ය වෙන සෑම පාරිසරික සාධකයක්ම ඒතනත්තාට ගොනු වෙනවා. කුමක් නිසාද? උබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද කුසල විපාක ප්‍රවෘත්ති විපාක හැටියට මතු වුනොත්. ඒවා හඳුන්වනවා උපස්තම්භක කර්ම කියලා. උපස්තම්භක කියලා කියන්නේ අපි ලබාගත්තු ආත්ම භාවය පහසුවෙන් පවත්වන්නට උදව් වෙන කර්ම. එතකොට මනුෂ්‍ය ජීවිතය අපට උපස්තම්භක කර්ම වගේම උපපීලක කර්මත් විපාකත්වයට පැමිණෙනවා. දැන් උත්පත්තිය කුසල විපාකයක්. ඒක හරි. නමුත් කලින් කල විටින් විට ඒ මනුෂ්‍යයාට කටුක විපාක ලැබෙන්නට පුළුවන්. ඒ තමයි උපපීලක කර්ම. ඒ තමයි සසරේ කරන ලද අකුසල කර්ම විපාක. ඒ අකුසල කර්ම විපාක ලැබෙනකොට දැන් ඔන්න අපි හිතමුකෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් හැටියට තමයි දැන් උත්පත්තිය ලැබුවේ. ප්‍රතිසන්දිසිත ත්‍රි හේතුකයි. නමුත් ඒ තැනැත්තා සසර ගමනේ සත්පුරුෂ මෞපියන් ලබන්නට තරම් සුදුසු කුසල් කරගෙන නැතිනම් ඒ තැනැත්තා ප්‍රතිසන්දිය ලබන්නේ දුෂ්ට මෞපියන් ඇසුරේ. ප්‍රතිසන්දිසිත ත්‍රි හේතුකයි. ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත බව තියෙනවා. එනිසා ඒ තැනැත්තාට ඒ භවය තුළ නිවන් දකින්නටත් පුළුවන්. ඒ අවශ්‍ය ශක්තිය තියෙනවා. හැබැයි මව්පියන් දුර්වලයි. එහෙම වෙන්නේ කුමක් නිසාද? අර සාංසාරික වශයෙන් යහපත් මව්පියන් ලබන්නට සුදුසු සාධක සපුරාගෙන නොතිබීම හේතු කොටගෙන. දැන් අපිට පේනවා මහදන සිටු පුත්‍රයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණා. ඒ තිබුණු නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න උත්සාහ කළා නම් රහත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ ලැබුණු මව්පියෝ දුරදිග බලලා විමුක්ති මාර්ගයට තමන්ගේ දරුවා යොමු කරන්නට තරම් සත්පුරුෂ වුණේ නැහැ. ඒ තරම් ඥාන සම්පන්න වුණේ නැහැ. ඒ මව්පියන් තමයි මූලික පසුබිම විකෘති කරන්නේ. ඇයි? ඒ අය කල්පනා කරනවා අපේ දරුවාට 80 කෝටියක් රන් කහවණු තියෙනවා. තමන් හරි හම්බ කරපුවා ඒ ඔක්කොම දරුවාට. ඒ නිසා දරුවා වෙහෙසවන්නට ඕනේ නැහැ. අමුතුවෙන් ඉගෙන ගන්නට ඕනේ නැහැ. ඉන්ද්‍රිය පිනවන්නට සතුටු වෙන්නට පසුබිම හදලා තිබ්බහම හොඳටම ඇති. එතකොට මේ මව්පියන්ගේ චින්තනයේ තියෙන දෝෂය, මව්පියන්ගේ චින්තනයේ තියෙන ප්‍රඥා හීන බව, ඒක තමයි පසුබිම හැදුවේ. අර දරුවට සසරේ පාරමිතා වැඩිලා තියෙනවා, ඒ වගේම සසර ගමනේ කරන ලද කුසල් තියෙනවා, සසර ගමනේ දියුණු කරන ලද බෝධිපාක්ෂික ධර්ම තියෙනවා, මේ ජීවිතයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා. නමුත් උත්සාහයේ වීරය සති සම්පජඤ්ඤය අවදි කරගෙන සක්‍රිය වෙන්නට අවශ්‍ය පසුබිම මව්පිය විසින් හැදුවේ නැහැ. ඒ මව්පිය විසින් ඒකට නිවැරදි මඟ පෙන්වීමක් නොකල නිසා තමයි ඒ දරුවාට අර විදිහට සමාජය තුළ දුරාචාරයට ඇබ්බැහි වෙලා විනාශ වෙන්නට පසුබිමක් හැදුවේ. එතකොට අර සියල්ලක් සම්පූර්ණ වෙලා තිබුණාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවට අවශේෂ සාධක නිවැරදිව ලබන්නට පසුබිම හැදුන්නේ නැහැ. අම්මා තාත්තගෙන් හොඳ සහයෝගයක් ලැබුණේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රයෝ හිටියට ඇසුරු කරන්න ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැමැති ප්‍රධානම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ඒ වෙනකොට ලෝ පහළ වෙලා හිටියා. හැබැයි ඒ සමකාලීනව ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ඇසුරක් ලබන්නට සිත් පහළ වුණේ නැහැ. යොමු වුණේ නැහැ. සද්ධර්මයේ ජීවමානව තිබුණා. හැබැයි ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඒකට යොමු වුණේ නැහැ. මෙන්න මේ විදිහට අපි උත්පත්ති ත්‍රි හේතුක උනත්, ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාකයේ විශිෂ්ටව ලබලා තියෙනවා. හැබැයි ප්‍රවෘත්ති විපාකවලින් දුබල වෙනවා. ඒ දුබල වුණු ගමන් අපිට අර ප්‍රතිසන්දි විපාකයේ ශක්තිය අවදි කරගන්නට එය බාධකයක් වෙනවා. ඒ නිසා ප්‍රවෘත්ති විපාකත් උපස්තම්භක වශයෙන්, උපපීලක වශයෙන් නොවේ, උපපීලක වශයෙන් ලැබුණොත් පීඩාව, බොහෝ දේවල් අහිමි කරනවා, පීඩා ඇති කරනවා, දුර්වල කරනවා. උපස්තම්භක විපාක තමයි අපට සත්පුරුෂ මව්පියෝ ලබන්නට, ඥානවන්ත මව්පියෝ ලබන්නට, ගුණගරුක මව්පියෝ ලබන්නට, එබඳු ඥාති මිත්‍රාදීන් ලබන්නට, එබඳු කල්යාණ මිත්‍රයින් ලබන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න, නිරෝගීකම ලබන්න, හොඳ ආහාර පාන ලබන්න, මේ සියල්ලකටම හේතු වෙන්නේ උපස්තම්භක කර්ම හේවත් යහපත් වූ කුසල කර්මයන්හි ප්‍රවෘත්ති විපාක. දැන් අපි මුලින් සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍රයේ තුන්වෙනි කාරණේ කියවෙන සාධක තුන, పూర్වකృత කර්ම සාධකය සහ පාරිසරික සාධක. එතකොට පාරිසරික සාධක යහපත් වෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොකක්ද? උබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද කුසල. ඒ සාංසාරිකව කරලා තියෙන කුසල විපාකය තමයි මේ ජීවිතේ හොඳ පරිසරයක් ලැබෙනවද? ඒකයි අපි කිව්වේ පරිසරය කියලා කියන්නේ මේ ගහකොළ, ඇලදොළ, සුළඟ ආදී පමණක් නෙමෙයි. ජීවි අජීවි සියල්ලක්ම, අපට ඇසුරු නිසුරු කරන්නට ලැබෙන සියල්ලක්ම පාරිසරික සාධක. ඒ පරිසරය තුළනේ අපි වැඩෙන්නේ. හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර වෙනුවට පාප මිත්‍ර ඇසුරු කරන්න ලැබුණොත් ඒ තනත්තා ත්‍රි හේතුක උත්පත්තියක් ලැබුවත් විනාශ වෙනවා. මහදන සිටු පුත්‍රයාට උනේ ඒකයි. ඊළඟට දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. ඇයි? ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නැතිනම් උන්වහන්සේට ධාන අභිඥා උපදවන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ මාර්ගඵල ලැබුවේ නැති වුණාට ධාන උපදවා ගත්තා, අභිඥා උපදවා ගත්තා. ඒතකොට ධාන අභිඥා උපදවන්නට පුළුවන් උනේ උන්වහන්සේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබලා තිබුණු නිසා. හැබැයි පාප මිත්‍ර ඇසුර නිසා, සසරේ පුහුණු කරගෙන ආපු දුෂ්ටකම නිසා උන්වහන්සේ එතනට යොමු වුණේ නැහැ. ඊළඟට අජාසත් කුමාරයා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. එයි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔහුට සෝවාන් වෙන්නට තරම් ශක්තිය තිබුණා. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය ප්‍රබලයි. හැබැයි පාප මිත්‍ර ඇසුරත් එක්කලා විනාශ වුණා. මෙන්න මේ විදිහට සමස්ත පාරිසරික සාධකයම කෙසේ උස් පහත් වෙනවද කියලා තීරණය වෙන්නේ හුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් අනු. ඊළඟට තුන්වෙනි සාධකය තමයි තීරණාත්මක සාධකය. ඒ කියන්නේ අත්ත සම්මා පණිදී තමන්ගේ සිත නිවැරදිව පිහිටුවා ගැනීම, නිවැරදිව පවත්වා ගැනීම. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිත පවත්වා ගැනීම. ඒ පවත්වා ගන්නා ස්වභාවය මත තමයි සිහියෙන් නුවණින් පවත්වනවද, අසිහියෙන් අනුවණින් පවත්වනවද, යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද, සති සම්පජඤ්ඤයේද සති සම්පජඤ්ඤයෙන් තොර බව. මේ කරුණු මත තමයි පෙර කරන ලද පුණ්‍ය බලයත්, මේ ජීවිතයේ ලැබුණු පාරිසරික සාධකත්, මේ දෙකෙන්ම හොඳක් කරගන්නවද විනාශයක් කරගන්නවද, පැවැත්ම හදාගන්නවද නැවැත්ම හදාගන්නවද, මේ සියල්ල තීරණය කරන තීරණාත්මක සාධකයේ තමයි අපේ මානසික සාධකය. දැන් සාංසාරික කර්ම සාධකය සහ පාරිසරික සාධක මේ වෙනකොට අපි ලබලා තියෙනවා. දැන් එතකොට සාංසාරික කර්ම සාධකය උත්පත්ති සාධක, එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකය දැන් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ප්‍රවෘත්ති විපාක අපිට ඕන නම් උස්පහත් කරගන්න පුළුවන්. ඒකට තමයි අර ලෝණ ඵල සූත්‍රය එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මානසික ආධ්‍යාත්මික මහේශාක්‍ය බව ඇති කර ගැනීමෙන්, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙන් බොහෝ අකුසල කර්ම යට කරන්නට පුළුවන්. ඒ සසරේ කරලා තියෙන අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කිරීමෙන් ඒ අකුසල කර්ම තනුක කරන්නට පුළුවන්. ඒවා යටපත් කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රයෝග සම්පත්තිය තුළින්, ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක අර්ථ සම්පන්න විදිහට හසුරුවා ගැනීම. ඒ හසුරුවා ගැනීම තුළ බොහෝ අකුසල යට කර ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට ප්‍රතිසන්දි විපාකේ වෙනස් කරන්න බෑ. දැන් මනුෂ්‍යාත්මයක ඉපදිලා තියෙන්නේ. ඒක ඉතින් මැරෙනකන් අපිට නඩත්තු කර ගන්න වෙනවා. හැබැයි අපිට ප්‍රවෘත්ති විපාක ඕන හැටිය උස් පහත් කර ගැනීමේ හැකියාව අපි සතුව තියෙනවා. ඒ වගේ මේ ප්‍රවෘත්ති විපාක වෙනස් කරන්න පුළුවන් නිසා අපිට පාරිසරික සාධකත් බොහෝ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. පාප මිත්‍රයෝ නම් ඇසුර ලැබෙන්නේ ඒ අය දුරු කරලා කල්‍යාණ මිත්‍රයෝ සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමසීතෝෂ්ණ දේශගුණයක නෙවෙයි නම් අපි ඉන්නේ, සමසීතෝෂ්ණ දේශගුණයක් ඇති පරිසරයක් අපිට සොයාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න තැන අපට උපායශීලීව සමසීතෝෂ්ණ ගුණය ඇති කර ගන්න පුළුවන්. එතකොට නිරෝගීකම නැත්තම් නිරෝගීකම ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කරන්නට පුළුවන්. මේ විදිහට අපට ඒ පාරිසරික වශයෙන් ලැබෙන සාධක 100%ක්ම වෙනස් කරන්න බැරි වුණාට යම් ප්‍රමාණයකට වෙනස් කරන්න පුළුවන්. ඇයිද? අර සසරේ අපි ගෙනෙන ලද කුසලා කුසල කර්මයන්හි ප්‍රතිසන්දි විපාකය වෙනස් කරන්න බැරි වුණාට ප්‍රවෘත්ති විපාකය තවමත් අපට වෙනස් කිරීමේ හැකියාව තියෙන නිසා. ඉතින් ඒ සියල්ල තීරණය වෙන්නේ අත්ත සම්මා පණිදී තමන්ගේ සිත පිහිටුවා ගන්නා ආකාරය මතයි. ඒක ඒ නිසයි අපි කිව්වේ ඒක තීරණාත්මක සාධකය. දැන් දේවදත්ත හාමුදුරුවන්ට, අජාසත් කුමාරයාට, ඊළඟට මහදන සිටු පුත්‍රයාට, මේ අයට සාංසාරික කුසල සාධකයේ තිබුණා. ඊළඟට මේ ජීවිතයේ ප්‍රවෘත්ති විපාක හැටියට ලැබුණු පාරිසරික සාධකත් බොහෝ දේවල් හොඳ මට්ටමින් ලැබුණා. ලැබුණා වුණාට අත්ත සම්මා පණිදී තමන්ගේ සිත නිවැරදිව පිහිටුවා ගන්නට අසමත් වෙච්ච නිසා පාරිසරික සාධකයක් සාංශාරික කර්ම සාධකයක් සියල්ලෙන්ම විකෘති ඵලයක් තමයි ඇති කරගන්නේ. එහෙම නැත්නම් වෙනත් වචනයකින් කියනවා නම් ඒ සියල්ලක්ම අවභාවිත කළා. අවභාවිත කරනවා කියන වචනය අද ලංකාවේ නම් බහුලව පාවිච්චි වෙනවා. ඒ මොකද අවභාවිත කරනවා කියලා කියන්නේ අදාළ ප්‍රධාන පරමාර්ථයට නැතුව වෙනත් කරුණු සඳහා ඒක යොදා ගන්න. එතකොට මූලික පරමාර්ථය ගිලිහිලා වෙන අනවශ්‍ය දේවල් වලට, වැරදි දේවල් වලට, නොසුදුසු දේවල් වලට ඒක පාවිච්චි කරන. ඒක තමයි අවභාවිතය කියලා. එතකොට රාජ්‍ය දීපල අවභාවිත කිරීම, පොදු දීපල අවභාවිත කිරීම, තනතුරු අවභාවිත කිරීම මේවා බරපතලයි. ඊටත් වඩා සියදහස් ගුණයෙන් බරපතලයි ලැබූ මනුෂ්‍යාත්ම භාවය අවභාවිත කිරීම. අපි මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ, යහපත් ප්‍රතිසන්දියක් ලබලා තියෙන්නේ. ඒ ප්‍රතිසන්දිය අවභාවිත කිරීම එතරම්ම අනර්ථදායකයි. ඇයිද එතරම්ම අනර්ථදායක වෙන්නේ? මනුෂ්‍යාත්ම භාවයේ තීව්‍රතාවය වැඩි, ශක්තිය වැඩි, ප්‍රබලත්වය වැඩි, තිහුණු බව වැඩි වෙන්න එයින් වෙන්න පුළුවන් අනතුරත් එපමණම වැඩි. වස්ත්‍රය පිරිසිදු වෙන්න, සුදු වෙන්න, ඒක ඉතා සුළු දෙයිනුත් කිලිටි වෙන්නට පුළුවන්. ආයුධේ මෝහත් වෙන්න, එයින් බරපතල හානියක් වෙන්නට පුළුවන්. ඊළඟට අපි ඉනිමගක ගොඩ වෙනවා නම් පළවෙනි ඉනි පෙත්තෙන් අපි වැටුණොත් විදෙන්නට පුළුවන්, කැඩෙන්න බිඳෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, යම් හානියක් වෙන්න පුළුවන්. හැබැයි ඉනි පෙත්තේ ගොඩ වෙලා ඉහළම ඉනි පෙත්තට ගොඩ වෙනකොට ලිස්සලා වැටුණොත් අර පළමු ඉනි පෙත්තෙන් වැටෙනවට වඩා බරපතල හානියක් සිද්ධ වෙනවා. ඇයි? තමන් දැන් ගොඩක් ඉහළට ගිහිල්ලා ඒ හුඟක් ඉහළට ගිහින් නිසා එතනින් වැටුණොත් අර පල්ලෙහා ඉඳලා වැටෙනවා වගේ නෙමෙයි, ඊට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. දැන් අපිට මේ කාරණේ හොඳට හඳුනා ගන්නට පුළුවන්. දේවදත්ත හාමුදුරුවෝ මනුස්ස ලෝකයේ උපන්නේ කුසල විපාකයක් හැටියට. බුදුහාමුදුරුවෝ දකින්නට ලැබුණේ කුසල විපාකයක් හැටියට. බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්න ලැබුණේ කුසල විපාකයක්. මේ පාරිසරික සාධක සියල්ලක් ලැබුණේ කුසල විපාක හැටියට. ධාන, අභිඥා ලැබුවේ කුසල විපාකයක් හැටියට. නමුත් දැන් ඒ සියල්ල අවභාවිත කරහම අන්තිමට කරගත්තු කර්මය තමයි ආනන්තර පාප කර්මය. සංඝ බෙහෙදේ සහ ලෝහිතුප්පාද. එතකොට දැන් ඒ අවස්ථාවේ දේවදත්ත හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ නැතිව තිරිසන් ලෝකෙ ඉපදිලා හිටියානම් තිරිසන් වීමේ දුක පමණයි, ආනන්තර පාප කර්මයක් කරගන්න අවස්ථාවක් නැහැ. මොකද ආනන්තර පාප කර්ම එකක්වත් අන්‍ය ආත්ම භාවයක කරන්න බෑ. ආනන්තර පාප කර්ම කියලා කියන්නේ දෙවන ආත්ම භාවයේ නොයරදීම නිරය උපදින්නට හේතු වෙන කර්ම. ඒ කර්ම මනුස්ස ලෝකයේ හැර අන් කිසිම ලෝකයක කරගන්න බෑ. ඇයිද? මනුස්ස ලෝකයේ තමයි ඒ තීව්‍රතාවයේ තියෙන්නේ, ඒ ශක්තිය තියෙන්නේ. මනුස්ස ලෝකේ තමයි ධානය උපදවන්න පුළුවන් වෙන්නේ, මනුස්ස ලෝකේ තමයි අභිඥාව උපදවන්න පුළුවන් වෙන්නේ, මනුස්ස ලෝකේ තමයි මාර්ගඵල උපදවන්න පුළුවන් වෙන්නේ. හැබැයි මනුස්ස ලෝකේම තමයි ආනන්තර පාප කර්ම පහම කරගන්නට පුළුවන් එකම තැන. අන් කිසිම ලෝකයක ආනන්තර පාප කර්ම වලින් එක් පාප කර්මයක්වත් කරගන්නට අවකාශ සැලසෙන්නේ නැහැ. ඒ සඳහා අවකාශ සැලසෙන්නේ නැහැ. ඒ මොකද? දැන් මව මැරීම, පියා මැරීම, මව්පියන් මරන්නට පුළුවන් මව්පියන් සිටින්නේ ආත්ම දෙකක පමණයි, මනුෂ්‍යාත්මය සහ තිරිසන්නා. දිව්‍ය ලෝකවල ඕපපාතික උත්පත්තිය නිසා මව්පියන් කියලා විශේෂ කෙනෙක් නැහැ. යක්ෂ භූත ප්‍රේත පිසාච ඕපපාතික උත්පත්ති. ඒවැ මව්පියන් නැහැ. එහෙනම් ඝාතනය කරන්නට පුළුවන් විදිහේ මව්පියන් ලැබෙන්නේ මේ ජලාභුජ, අණ්ඩජ ජලාභුජ කියන උත්පත්තීන්ගෙන් පමණයි. එතකොට ඒ අතර තිරිසන් සත්වෝ සහ මනුෂ්‍යාත්මක මේ මනුෂ්‍ය සහ තිරිසන් කියන දෙගතියෙහි තිරිසන් සතෙක් විසින් තමන්ගේ මව්පියන් ඝාතනය කළාම අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි දෙවනි ආත්ම භාවයේ අනිවාර්යෙන් නිරය උපදිනවා කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ ආනන්තර්ය භාවයටපත් වෙන්නේ නැහැ. අකුසලයක් සිද්ධ වෙනවා එපමණයි. මනුස්සේ තමන්ගේ මව්පියන් ඝාතනය කළොත් නොයරදීම දෙවනාත්ම භාවයේ නිරය උපදින කර්මයක්, ඒ කියන්නේ ආනන්තර කර්ම. එයිද මෙහි තීව්‍රතාවය වැඩි. ඒ තීව්‍රතාවය වැඩි පමණක් නෙමෙයි, ඒ මව්පියන්ගෙන් තමයි, මව්පියන්ගේ ලේයින් මාසින් තමයි තීව්‍ර ආත්ම භාවය ලැබුවේ. ඉතින් එබඳු ආත්ම භාවයක් ලබාගෙන මේ මූලය නැසනවා නම් ඒක විශ්වය තුල බරපතල අනර්ථයක්. තිරිසන් සතා කියලා කියන්නේ බඳු තීව්‍ර ආත්ම භාවයක් නෙමෙයි. තිරිසන් සතාට මව්පියන්ගේ බඳු තීව්‍රතාවයක් උරුම වෙලා නැහැ. ඒ නිසා ඒ මූලය නැසීම කියන එක ලෝකයේ තුල බොහොම සරල කාරණයක්, අල්ප දෙයක්. අරතරම් තීව්‍ර කාරණයක් නෙමෙයි. තීව්‍ර සාධකයෙන් තීව්‍ර විපාක ඇති කර, අල්ප සාධකයෙන් අල්ප විපාක ඇති කර. අල්ප සාධකය අල්පසාවද්යයි, තීව්‍ර සාධකය අවභාවිත කිරීම මහාසාවද්යයි. එතකොට මේ විදිහට මව මැරීම, පියා මැරීම නැවති ආනන්තර පාප කර්මය සිදු කර ගන්නට පුළුවන් වෙන්නේ මනුෂ්‍යාත්මතාව. ඊළඟට රහතුන් මැරීම, මරන්නට පුළුවන් රහතන් වහන්සේලා ඉන්නේ මනුෂ්‍ය ලෝකේ විතරයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල රහතන් වහන්සේලා ඉන්න උන්වහන්සේලා ඝාතනය කරන්නට බෑ. මනුලව රහතන් වහන්සේලා පමණයි ඝාතනය කරන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ ආනන්තර පාප කර්මයක් මනුලෝ පමණයි කරගන්න පුළුවන්. ඊළඟට බුදුවරුන්ගේ ලේසෙලවි, බුදුවරු පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ පමණයි. එමනම් ඒ අපරාධයත් කරගන්නට පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ලෝකෙදී පමණයි. සංඝ භේදය, සංඝයා පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ පමණයි, බුදුහාමුදුරුවෝ වැඩ සිටන තැන. එතකොට ඒ අපරාධය කරගන්නට පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ පමණයි. එහෙමනම් දැන් දේවදත්ත හාමුදුරුවන්ට ලැබුණේ පුණ්‍ය විපාකයක් තමයි, ප්‍රතිසන්දි විපාකත් ප්‍රවෘත්ති විපාකත් ඔක්කොම යහපත් විදිහට ලැබුණා. හැබැයි අත්ත සම්මා පණිදි තමන්ගේ සිත නිවැරදිව පිහිටුවා නොගැනීම නිසා ඒ සියලු සම්පත් අවභාවිත කරලා මහා විනාශයක් ඇති කරගත්තා. ඒ නිසා ඒ කාල පරිච්ඡේදය තුළ බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙච්ච කාලේ දේවදත්ත හාමුදුරුවෝ ත්‍රිසං ආත්මික උපන්නා නම් උන්වහන්සේ ඔය තරම් මහා අපරාධයක් කරගන්නට සමත් වෙන්නේ නැහැ. නමුත් ත්‍රිසං ආත්මෙන් උපදී මනුෂ්‍යාත්මයකට ආවේ අකුසලය නිසා නෙමෙයි, කුසලය නිසා. බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ අකුසලය නිසා නෙමෙයි, කුසලය නිසා. දැන් පින්නතුනේ අභිධර්මයේ පැහැදිලි කරනවා චක්කු සෝත ඝාන ජීවහා කාය කියන මේ පංචේන්ද්‍රයන්ටම ඉෂ්ඨ ආරම්මන ලැබෙන්නේ කුසල විපාකයි, අනිෂ්ඨ ආරම්මන ලැබෙන්නේ අකුසල විපාකයි. එතකොට බුද්ධ දර්ශනය කියලා කියන්නේ ඉෂ්ඨ විපාකයක්, ඉෂ්ඨ රූපයක්. දේවදත්ත හාමුදුරුවන්ටත් බුද්ධ දර්ශනය ලැබෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ දැකීමේ චක්කු විඥානය පහළ වෙන්නේ පූර්වකෘත කුසල විපාකයක් හැටියට. දැන් අභිධර්මයේ ගණගෙන තියන අය දන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන පහම විපාකසිත. මොන විපාකද? කුසල හෝ අකුසල. එමනම් හැම මොහොතකම අපි අසින් රූප දකිනවා කියන්නේ, කනින් ශබ්ද අහනවා කියන්නේ, නාසයෙන් ආග්‍රහණ ලබනවා කියන්නේ, දිවෙන් රස විඳිනවා කියන්නේ, කයින් ස්පර්ශ ලබනවා කියන්නේ, මේ පංචේන්ද්‍රයන්ගෙන්ම අරමුණු ලබනවා කියන්නේ හැම මොහොතකම අපි කුසල අකුසල කර්ම විපාකයි විඳින්. කවර විපාකද? ප්‍රවෘත්ති විපාක. දැන් ප්‍රතිසන්දිය ලබලා ඉවරයි, ඒ පංචේන්ද්‍රයන්ගෙන් ලබන්නේ ප්‍රවෘත්ති විපාක. හැබැයි මනෝවිඥාන වශයෙන් මනසින් ඇති කරන දේ කර්ම විපාක නෙමෙයි. අන්න එතරම් තියෙන විශේෂත්වය. දැන් සියල්ලම කර්ම විපාක බවට පත් වෙනවා, ෂඩේන්ද්‍රයන්ගෙන්ම විපාක දෙන්නේ කර්ම විපාක නයි. එහෙනම් ඉතින් අපිට මොකුත්ම කරන්න බැරි වෙනවා. නෑ පින්නතුනි, පංචේන්ද්‍රයන්ගෙන් විපාක දෙන්නේ කර්ම විපාකයි මනෝ ඉන්ද්‍රිය. එහෙම නැත්නම් විඥාණය, මනෝද්වාරය අපි පාවිච්චි කරන්නේ යම් ආකාරයකටද ඒක සාංසාරික කර්ම විපාකයේ මත නෙවෙයි මේ මොහොතේ අපි සක්‍රිය වෙන ආකාරය. දැන් අපි මේක පැහැදිලි කරගත්තොත් දේවදත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දැකීම නම් වූ චක්කු විඥානයේ පහළ වෙන්නේ පූර්ව කෘත කුසල විපාකයක් හැටියට. එතකොට උන්වහන්සේ උත්පත්ති ලැබුවෙත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් හැටියට පෙර කරන ලද කුසල විපාකයෙන්. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ලැබෙන්නේ පූර්ව කෘත කුසල විපාකයක් හැටියට. දැන් උන්වහන්සේගේ ප්‍රතිසන්දියත් කුසල විපාකයක්. එතකොට ප්‍රවෘත්ති විපාකයක් කුසල විපාකයක්. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ හමු වෙලා උන්වහන්සේට විරුද්ධකම් කරන්න ඕන කියන අදහස එන්නේ කර්ම විපාකය මත නෙමෙයි, ඒක සසරේ හුරු කරන ලද දුෂ්ට මානසිකත්වය මත. එනිසා සද්ධාවන්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබෙන්නේ කුසල විපාකේ. දැන් අපි හිතමුකෝ අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ කුසල විපාකේ. දේවදත්ත හාමුදුරුවන්ට, සුප්පබුද්ධ රජුරුවන්ට, චින්චිමානවිකාවට, මාගන්දියා බැමිණියට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ කුසල විපාකේ. හැබැයි සුප්පබුද්ධ රජුරුව, මාගන්දියා බැමිණිය, ඊළඟට චින්චමාන විකාව, දේවදත්ත හාමුදුරුව ඒ බුද්ධ දර්ශනයත් එක්කලා අනර්ථයන් සිද්ධ කරගත්තා. අනාථපිණ්ඩික සිටුතුමා, විසාකාව, සැරියුත් හාමුදුරුව, ආනන්ද හාමුදුරුව ඒ අය ඒ බුද්ධ දර්ශනය ලැබුණේ කුසල විපාකයෙන්. එයින් යහපතක් කරගත්තා. ඇයි? අත්ත සම්මා පණිදි, සිත නිවැරදිව පිහිටුවා ගන්නට සමත් වෙච්ච නිසා. එහෙමනම් පංචේන්ද්‍රයන්ගෙන්ම අපි හැම විටම විඳින්නේ කුසලා කුසල කර්ම විපාක. ඒ නිසා කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්ම දායාදු, කර්මයේම දායාද කොටගෙන කර්මයේම ඉපදිලා, කර්මයේම පිරිසරණ කොටගෙන කර්මයේම පිහිට කොටගෙන අපි ජීවත් වෙන්නේ. හැබැයි ඒ භුක්ති විඳින කුසලා කුසල කර්ම සාධකයේ සහ පාරිසරික සාධකයෙන් අපි මොකද්ද කරගන්නේ එතනින් එහාට? ඒක තීරණය වෙන්නේ තමන්ගේ සිත පිහිටුවා ගන්නා ආකාරයෙන්. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් සිත පැවැත්වුවෝ, සති සම්පජඤ්ඤයෙන් තොරව සිත පැවැත්වුවෝ, ඒ තැනැත්තා සසරේ කරගෙන තියෙන කුසල විපාකයත් මේ ජීවිතේ ලැබිලා තියෙන යහපත් පාරිසරික සාධකත් දෙකෙන්ම අනර්ථයක්ම කරගන්නවා. ඒ සියලු සම්පත් අවබෝධ කරන අපිට තීව්‍ර ඇසක් ලැබිලා තියෙන්නේ අකුසලය නිසා නෙමෙයි. අකුසලය නිසා වුණා නම් අපේ නෙත අන්ධ වෙනවා, එහෙම නැත්නම් පැහැදිලිව පෙනෙන්නේ නැතුව යනවා, කන බිහිරි වෙනවා, අංග ප්‍රත්‍යංග විකෘති වෙනවා. එතකොට ඒ මොකක්වත් නැතුව තීව්‍ර නෙත් දෙක, තීව්‍ර කන් දෙක, තීව්‍ර ආග්‍රහණය, තීව්‍ර ජීවහාවක්, තීව්‍ර කාය ස්පර්ශය අපිට ලැබිලා තියෙන්නේ අකුසලයෙන් නෙමෙයි, කුසල විපාකේ. නමුත් ඒ කුසල විපාකයෙන් අපිට ලැබිලා තියෙන්නේ මොකටද? ඒවයින් ලෝකය නිවැරදිව අවබෝධ කරගන්න. අපේ ඇස් දෙක හොඳට පෙනුනේ නැත්නම් අපිට ලෝකය දකින්නට බෑ. කන් දෙක හොඳට ඇහුනේ නැත්නම් අපිට දහම් කාරණයක්වත් හරියට අහගන්න බෑ. හැබැයි ලැබිලා තියෙන සියල්ලක් අපි පාවිච්චි කරන්නේ කොමක් සඳහාද කියලා තීරණය වෙන්නේ මනසත් එක්ක. ඉතින් අපි සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් එහෙන් දකින හැම දෙයක් තුළින්ම අපි ලෝකය අවබෝධ කරනවා වෙනුවට අභිජ්ජා දෝමනස්ස උපදවා ගන්නවා, ඇලීම් ගැටීම් උපදවා ගන්න. චක්කු විඥාණයෙන් නෙමෙයි ඒක කරන්නේ. චක්කු විඥාණය උපේක්ඛා සහගතයි. ඒක පූර්වකෘත කර්ම විපාකයක් හැටියටයි මතුවේ. චක්කු විඥාණය ඇති වෙලා හැම නැති වෙනවා. ඒකෙන් මොකුත් හානියක් කරන්නේ නැහැ. ඒ චක්කු විඥාණය ඇති වුණාට පස්සේ ඊට පස්සේ සම්පටිච්ඡන, ඒ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා. ඒකෙනුත් අනර්ථයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒකත් කර්ම විපාක හැටියට මතුවෙන සිතක්. ඊළඟට සන්තිරණ. සන්තිරණ කියලා කියන්නේ ඒ අරමුණ කුමක්ද කියලා විමසා බලන සිතක් ඇති වෙනවා. ඒකත් පූර්වකෘත කර්ම විපාකයක්. ඒකෙනුත් මොකුත් මතු අනාගත යහපතක් අයහපතක් කරන්නට සමත් වෙන්නේ නැහැ. ඊළඟ සිත තමයි වත්තපන ව්‍යවස්ථාපන සිත. ව්‍යවස්ථාපන සිත කියලා කියන්නේ අභිනවයෙන් උපදවන්නා වූ සිතක්. ඒක කර්ම විපාක සිතක් නෙමෙයි. එතකොට මේ ව්‍යවස්ථාපන සිතෙන් තමයි අපි විනිශ්චය කරන්නේ, අවසාන නිගමනය දෙන්නේ මේ ගත්තා වූ අරමුණ මම කැමතිද අකමැතිද, ඒක තෘෂ්ණා මූලිකව ගන්නවද, ද්වේෂ මූලිකව ගන්නවද, මෝහ මූලිකව ගන්නවද, සති සම්පජඤ්ඤයෙන් ගන්නවද, මේ සියල්ලක් තීරණය කරන්නට අර ව්‍යවස්ථාපන සිත කියන තැනින් තමයි ඒ පැත්තට මේ පැත්තට වෙනස් වෙන්නේ. ඒ ව්‍යවස්ථාපන සිතෙන් අපි තීරණය කරන්නේ යම්සේද, අපි විනිශ්චය කරන්නේ යම්සේද, ඒ අනුව තමයි එතනින් එහාට ජවන් සිත් හතක් ජනිත වෙන්නේ. අර ව්‍යවස්ථාපන සිතෙන් අපි තීරණය දුන්නේ අර අරමුණ තෘෂ්ණා මූලිකව නම් සක්කාය දිට්ටි, ඒ කියන්නේ දිට්ටි සම්පයුක්තව, ඊළඟට මානය, ඊළඟට තණ්හාව, තණ්හා මාන දිට්ටි කියන මේ ප්‍රපංචයන් සමග බද්ධ වෙලා ප්‍රපංච සංඥාවක් තුලින් නම් අපි අර අරමුණට අර්ථකතන දුන්නේ අර ව්‍යවස්ථාපන සිතෙන්. එතනින් එහාට ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොටගත්තු සිත් පෙළක් තමයි ජවන් සිත් හැටියට ඇති වෙන්නේ. ජවන් සිත් තමයි අනාගත විපාක ඇති කරන්නේ. එතකොට ඒ තැනත්තා අකුසල් ජනිත කරගන්නට අර චක්කු විඥානය හේතු කරගත්තා. හැබැයි දැන් අපි සති සම්පජඤ්ඤේ පුහුණු කරනවා නම් චක්කු විඥානය ඇති වෙලා නිරුද්ධ වෙනවා, සම්පටිච්ඡන සිතත් ඇති වෙලා නිරුද්ධ වෙනවා, සම්තිරණ සිතත් ඇති වෙලා නිරුද්ධ වෙනවා. හැබැයි වොත්තපන සිත ඇති වෙනකොට විනිශ්චය දෙනකොට අපි සිහියෙන් නුවණින් විනිශ්චය දෙනවා නම් ඒ අවස්ථාවේදී මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන ඥාන සම්ප්‍රයුක්ත විනිශ්චය, විදර්ශනා පාදක විනිශ්චය, සති සම්පජඤ්ඤයෙන් යුක්ත විනිශ්චය අපි මේ පිළිබඳව දෙනවා නම් එතනින් එහාට ජනිත වෙන ජවන් සිත් ටික ප්‍රඥා මූලික ඥාන සම්ප්‍රයුක්ත ජවන් සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. ඒ අනාගතයේ සැප විපාක ඇති කරන්නට සමත් වෙනවා, විමුක්තිය සඳහා අපට සහදායකත්වයේ සැපය. එනිසා චක්කු විඥාණයට ලැබෙන සෑම අරමුණක්ම අරමුණු කරන්නේ පූර්ව කෘත කුසලා කුසල කර්ම විපාක හැටියට. නමුත් ඒ සම්බන්ධව තීරණ දීලා ක්‍රියාත්මක වෙන්නේ පූර්ව කෘත කර්ම මත නෙවෙයි, අපි මේ මොහොතේ ඉන්න සති සම්පජඤ්ඤය හෝ අසතිය අසම්පජඤ්ඤය හේතු කොටගෙන. කනට ඇහෙන සෑම ශබ්දයක්ම අරමුණු වෙන්නේ පූර්ව කෘත කුසලා කුසල කර්ම විපාකයේ මතයි. හැබැයි ඒ පිළිබඳව අපේ මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ පූර්ව කෘත කර්ම මත නෙමේ, අපේ මනස පුහුණු කරලා තියෙන විදිහ අනුවයි. නාසයට ආග්‍රහණ ලැබෙන්නේ, දිවට රස ලැබෙන්නේ, කයට ස්පර්ශ ලැබෙන්නේ පූර්ව කෘත කුසල කුසල කර්ම විපාක අනුවයි. නමුත් ඒ ලැබෙන ආග්‍රහණය, රසය, ස්පර්ශය පාදක කොටගෙන අපේ මනස කොහොමද වැඩ කරන්නේ කියන එක තීරණය වෙන්නේ අපේ සිත පුහුණු කරන ස්වභාවය අනුව. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ පටලැවිල්ල ලෙහන්න එකම ක්‍රමයයි තියෙන්නේ සති සම්පජඤ්ඤය උපදවා ගැනීම. අර සාංසාරික වෙන සාධක ටික එනවා, හැබැයි ඒවා මොන දිශාවටද දිශාගත වෙන්නේ කියලා තීරණය වෙන්නේ අපේ සිත පවත්වන ක්‍රමයත් එක්ක. එනිසා අත්ත සම්මා පනිදි තමන්ගේ සිත නිවැරදි තැනක පිහිටුවා ගැනීම කියන එක මේ සියල්ල අතර තීරණාත්මක සාධකේ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍රයේ තුන්වැනි ගාථාවෙන් දක්වන කරුණු තුන අපේ ජීවිතවලට මෙලවත් සසරටත් පැවැත්මටත් නැවැත්මටත් මේ සියල්ලටම බලපාන ප්‍රධානම සාධක තුනක් තමයි ඒන් විග්‍රහ කරන්නේ. කුමක්ද ඒ සාධක තුන? කර්ම සාධකය, පාරිසරික සාධකය සහ මානසික සාධකය. මේ සාධක තුන මත තමයි අපි අකුසල් කරගන්නවද, කුසල් කරගන්නවද, නිරයට වැටෙනවද, සුගතිය උපදිනවද, සසර පවතිනවද, නිවන් අවබෝධ කරලා තව ගමන නවත්තනවද, මේ සියල්ල තීරණය වෙන්නේ ඔය සාධක තුන අනුවයි. එතින් මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා මංගල කාරණා බවට පත් වෙන්නේ, මේ කරුණු තුන මංගල කාරණා බවට පත් වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පුණ්‍ය විපාකයක් ලැබීම, ඊළඟට පතිරූප දේශ වාස ප්‍රවෘත්ති විපාක හැටියට යහපත් පාරිසරික සාධක ලැබීම, අත්ත සම්මා පනිදි තමන්ගේ සිත සති සම්පජඤ්ඤයෙන් නිවැරදි තැනක පිහිටුවා ගැනීම කියන මේ ආකාරයෙන් කරුණු ගොනු කරගන්නට පුළුවන් නම් එය මෙලව පරලව અભිවෘද්ධියට හේතු වෙන, නිවනට හේතු වෙන මංගල කාරණයක්ම වෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කරුණු සිහියෙන් නුවණින් වටහාගෙන අපි ප්‍රතිසන්දි විපාක වශයෙන් සාංසාරිකව කරන ලද හොඳ කුසල විපාකයක් අපට විපාක දීලා තියෙනවා. ඒ නිසා ශක්තිමත් මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙනවා. ප්‍රවෘත්ති විපාක හැටියට කලින් කලට සැප දුක් දෙකම අපට ලැබෙනවා. ඉතින් උත්සාහ කළොත් අපට දුක් අඩු කරගෙන සැප වැඩි කරගෙන පවත්වා ගන්නට පුළුවන්. පාරිසරික සාධක අපට අවැඩදායක විදිහට නැතුව යහපත් විදිහට අපට ඒවා හසුරුවා ගන්නට පුළුවන්. මේ සියල්ල තීරණය වෙන්නේ තමන් සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරනවද නැද්ද කියන කාරණය මතයි. ඒ නිසා අද දවසේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් උනේ සිහිනුවණින් යුක්තව තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර හසුරුවා ගන්නටයි. ඒ හසුරුවා ගන්නා ප්‍රමාණය මත තමයි පූර්වකෘත කර්ම සාධකයක් මේ ජීවිතේ ලැබිලා තියෙන පාරිසරික සාධකත් අවභාවිත කරන්නේ නැතිව ස්වභාවිතයට ලක් කරමින් විමුක්ති මඟ සාධනය කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා අද දවස තුල හැම දිනාටම අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය අවදි වේවා. මේ ධර්ම ශ්‍රවණය මෙලව පරලෝ අභිවෘද්ධිය පිණිසත්, නිර්වාණ අවබෝධය පිණිසත් හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝගිය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු.